පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපද පාලියේ සඳහන් වන තවත් උතුම් ගාථා රත්නයක්. කර්මය පිළිබඳව විශේෂයෙන් කරුණු පැහැදිලි කරපු තැනක්. න අන්තලික්කේන සමුද්ද මජ්ජේ න පබ්බ තානං විවරං පවිස්ස න විජ්ජතිසෝ ජගතිප්පදේසෝ යත්තට්ටිතෝ මුංචෙය්‍ය පාපකම්මා. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාරත්නය දේශනා කොට වදාළි භික්‍ෂූන් වහන්සේලා කණ්ඩායන් තුනක් භාග්‍යතුන් වහන්සේ මුණගැහෙන්ඩ එන වෙලාවි තමන් එන ගමනෙදී මුහුණ දුන්න අත්දැකීම් කීපයක් භාග්‍යතුන් වහන්සේගින් විමසුවාට පස්සේ ඒ කරුණු පැහැදිලි කරමින් තමයි මේ ගාථාරත්නය දේශනා කොට වදාළි. මේ ගාථාවේ සරල තේරුම තමයි යම් කෙනෙක් කර්ම රැස් කරගත්තනම් ඒ කර්මය ඔහු විසින්ම ගෙවලා ඉවර කරන්න ඕනේ. ඒ කර්මයෙන් බේරෙන්න මග අරින්න තැනක් නැහැ. සාගරේ හිටියත් අහසේ හිටියත් ගිරි ගුහාවක හිටියත් කර්මයෙන් බේරෙන්න පුළුවන්කමක් නැහැ. කර්මයේ නැමැති ධර්මතාවයේ ඔහු සොයාගෙන කොතන හිටියත් එනවා කියන කාරණාව තමයි මෙයින් සඳහන් කරන්නේ. මේ ගාථාරත්නය දේශනා කරලා අනුශාසනා කරන්න හේතු වුණ නිධාන කතාව අපි කෙටියෙන් සාකච්ඡා කළොත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ භික්ෂූන් වහන්සේලා නිතර නිතර සැවැත් නුවරටත් භාග්‍යතුන් වහන්සේ දකින්න වඩිනවා. ගිහි ශ්‍රාවක පිරිස් නොයෙක් දුර බැහැර ප්‍රදේශවලින් භාග්‍යතුන් වහන්සේ දැකලා වැඳලා බණ අහන්න එනවා වගේම භික්ෂූන් වහන්සේලත් වඩිනවා. ආන් එහෙම වැඩම කරන භික්ෂූන් වහන්සේලා කණ්ඩායම් තුනක් අතරින් පළවෙනි භික්ෂු කණ්ඩායම මෙතන සඳහන් කරන පාගමනින්ම තමයි වඩින්නේ. ඒ පාගමනින්ම වඩින අතරතුර බොහෝ දුර වඩිනවනේ. එක දවසක් දායක පිරිසක් මේ භික්ෂූන් වහන්සේලාට ආරාධනාවක් කළා, ස්වාමීනි හෙට දවසේ අපෙන් දානේ ටිකක් වළඳලා වඩිමු කියලා. ඉතින් ඒ භික්ෂූන් වහන්සේලාත් ඒ ආරාධනාව බාරගත්තා. පහුවදා කල් වේලා ඇතුව ඒ ආරාධනා කරපු දායකින්ගේ නිවෙස් වලට නැතන් දානේ හදන තැනට වැඩියා. අතීතයේ සිරිත තමයි කලින් වඩිනවා. දන් වළඳන්න දන් දෙන තැනට කලින් වඩිනවා. මොකද දවසට එකපාරයි පිණ්ඩපාතේ වඩින්නේ. දෙපාරක් පිඬුසිඟා වඩින්න කාලයක් නැහැ. ඒ නිසා බොහෝ වෙලාවට භික්ෂූන් වහන්සේලා එක වේලයි දානේ වළඳන්නේ. භික්ෂූන් වහන්සේලා ඒ නිවසට කල් තියන් වැඩියා. දායක පිරිස් උදේ කාලේ කැඳ සහ කැවිලි වගේ දේවල් භික්ෂූන් වහන්සේලාට පූජ කරනවා. ඒ දේවල් වළඳලා දහවල් දානි පිළිගන්වනකන් උන්වහන්සේලා ඒ නිවසේම වැඩ ඉන්නවා. ඔය අතරතුර දායක පිරිස් සමහර වෙලාවට ධර්ම දේශනා කරවගන්නවා, ධර්ම සාකච්ඡා කරනවා, ප්‍රශ්න निराකරණය කරගන්නවා, කර්මස්ථාන ඉල්ලගන්නවා, මේ වගේ කාරණාවල් වල යෙදෙනවා. තවත් පිරිසක් දානි හදනවා. මේන් මෙහෙම දානි හද හද ඉන්න වෙලාවේ හදිසියෙම අර දානි හදන තැන තිබිච්ච තෙල් ചാත්‍ය කුමන හේතුවක් නිසා හෝ ගිනි ගත්තා. ඒ තෙල් ചാත්‍යෙන් නැගුණ ගින්න ඉහළ වහලේ දක්වාම පැතිරුණා. ඒ නිසා වහලයත් ඇවුලුණා. දැන් වහලින් උඩට එතනින් ගින්දර නැවත ඉහළට යනවා. මේ වෙලාවේ හදිසියේ හමාගෙනාපු මහ සුළඟක් නිසා ඒ අසල ගොඩ ගහලා තිබිච්ච රොඩු ගොඩක් මේ සුළඟින් එසවිලා අහසින්ම ගමන් කරනකොට අර වහලෙන් ඉහළට නැගෙන ගින්දරෙන් රොඩු ගොඩත් ඇවුලුණා. දැන් ගිනි ජාලාවක් යනවා උඩින්. මේ වෙලාවේ පින්නතුනි කොහෙදෝ ඉඳලා ඉගිල්ලිලා ආපු කපුටෙක් අර ගින්නේ වැදිලා පිලිස්සිලා මැරිලා වැටුණා. එතන හිටපු හැමෝම වාගේ මේ සිද්ධිය දැක්කා. භික්ෂූන් වහන්සේලාත් දැක්කා. ඉතින් මේ සතාට සිදුවන අකරතැබ්බය ගැන හැමෝටම මහ කණගාටුවක් ඇති වුණා. සංවේගයක් ඉපදුණා. නොයෙක් අය නොයෙක් දේවල් කීවා. භික්ෂූන් වහන්සේලා තීරණය කළා මේ සිද්ධියත් එක්ක සම්බන්ධ අතීත සිදුවීමකුත් තියෙන්න පුළුවන්. අපි බුදුරජාණන් වහන්සේ ගාවට වැඩියහම ඒ කාරණාව බුදුරජාණන් වහන්සේගෙන්ම අහමු කියලා. උන්වහන්සේලාට දානි දුන්නහම දන් වළඳලා උන්වහන්සේලා පිටත් වුණා. තවත් භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් ඉතාම දුර බැහැර ගෙවාගෙන නැවකින් තමයි වඩින්නේ. සාගරයේ හරහා එන්න ඕනේ. දැන් දවස් කීපයක් මේ නැව සාගරයේ යාත්‍රා කරනවා. මෙහෙම යාත්‍රා කරන අතරේ මේ නැව හදිසියෙම නතර වුණා. නැවේ කාර්මික පිරිස තම තමන්ගේ ඥාන ශක්තියින් අත්දැකීම් යොදාගෙන නැවේ කිසියම් කාර්මික දෝෂයක් හටගෙනද කියලා හොයලා බැලුවත් දීර්ඝ කාලයක් මේ නැවක කටයුතු කරන මේ පිරිසට මේ නැවේ කාර්මික දෝෂයක් තියෙන බව පෙනුන්නේ නැහැ. කාර්මික දෝෂයක් නැතත් නැව ගමන් කරන්නෙත් නැහැ. අන්තිමට පිරිස තීරණය කළා මේ නැවේ කවුරු හරි පව්කාරයෙක් ඉන්නවා. ඒ පව්කාරයා මේ නැවෙන් ඉවත් කරන තුරු මේ නැව ඉදිරියට ගමන් කරන්නේ නැහැ. සමහරලාට දවසක් දෙකක් මේගොල්ලෝ සාගරයේ නතර වෙලා ඉන්න ඇතිනේ. මේ දෝෂයක් තියෙනවද කියලා හොය හොය. ඉතින් දිගින් දිගටම මෙහෙම සාගරයේ ඉන්නත් බැහැනි. ගෙන ආපු වතුර ඉවර වෙනවා. ආහාර පාන ඉවර වෙනවා. තව නොයෙක් දේවල් අඩුපාඩු සිද්ධ වෙන නිසා සාගරයට වෙලා මේ නැවීම ඉන්න බෑ. ඒ නිසා තමයි තීරණය කළේ මොකක් හරි මෙතන තියෙන්න ඕන අදෘශ්‍යමාන දෙයක්. එක්කො දැඩි අකුසල් තියෙන කෙනෙක්වත් ඇති. අපි ඒකත් පරීක්ෂා කරමු. එහෙම හිතලා මේගොල්ලෝ කොළ කෑලි ටිකක් අරගෙන එක කොළ කෑල්ලක පව්කාරයා එහෙම නැත්නම් කාලකන්‍යා කියලා ලීවා. කොළ කෑලි ඔක්කොම එකට කලවම් කළා. රවුම් කරලා ඔතලා කලවම් කළා. කලවම් කරලා නැවේ ඉන්න සියලුම දෙනාට බෙදුවා. ඊළඟට තම තමන්ට ලැබිච්ච කොළ කෑල්ලේ මොනවද තියෙන්නේ ඒගොල්ලෝ හොයන්න පටන් ගත්තා. බැලුවා. බලාගෙන බලාගෙන යනකොට අර කාලකන්‍යා කියලා ලියවිලා තිබිච්ච කොළ කෑල්ල ඒ නැවේම ප්‍රධාන ඉංජිනේරුවාගේ බිරිඳට ලැබිලා තිබුණා. නැවත වතාවක් ඔක්කොම එකතු කළා. නැවතත් කලවම් කළා. නැවත කලවම් කරලා බෙදුවා. ඉන් පස්සේ නැවතත් පරීක්ෂා කරගෙන යනකොට අර කොළ කෑල්ල දෙවනියටත් ඇයටම ලැබිලා තිබුණා. දෙවනුවත් එකතු කළා. එකතු කරලා තුන්වෙනුවත් බෙදුවා. තුන්වෙනි වතාවෙත් පරීක්ෂා කරගෙන යනකොට අර කොළ කෑල්ල ලැබිල්ල තිබුණේ ඇයටමයි. අවස්ථා තුනකම ඒ කොළ කෑල්ල එක දිගටම ඇයටම ලැබුණා. අන් ඒ නිසා පිරිසටත් කරගන්න දෙයක් නෑ. ඒ පිරිස මේ ප්‍රධාන නාවිකයාගේ මූණ දිහා බැලුවා. ඔහුත් අසරණයිනේ. මේ නැවේ සිය ගානක් ඉන්නවා. තමන්ගේ බිරිඳ නමුත් එක කාන්තාවක් නිසා අනික් හැමෝම මේ සාගරය අතරමං කරන්න බෑනි. අසීරු තීරණයක් නමුත් ඔහුට තීරණයක් ගන්න සිද්ධ වුණා. අන් ඒ නිසා ඔහු පිරිස දැනුවත් කළා. මෑනං මෑ නිසානං නැව ගමන් කරන්න නැත්තේ ඇය නැවෙන් අයින් කරමු. හැබැයි ඇය පැළඳගෙන ඉන්නේ ඉතාම වටින ආභරණ. ඇය ඇඳගෙන ඉන්නේ ඉතාම වටින ඇඳුම්. ඒවටික ගලවලා ගන්න කියලා. මෑ මුහුදට විසි කළත් වතුරෙ ගිලෙනකන් සමහරලාට මට කෑ ගහ ගහ කියයි බේරගන්න කියලා. එහෙම වුණොත් ඇගේ අඳෝනාව මටත් දරාගන්න අපහසු වෙයි. එහි නිසා එහෙමත් නොවෙන්න ඕන නිසා මේ නැවේ තියෙන වැලි භාජනයක් ඇගේ ඇඟේ ගැට ගහලා ඇයි වතුරට දාන්න කියලා කීවා. ඉතින් අර පිරිසත් ඒ විදිහටම කළා. ඒ කාන්තාව ඒ අවස්ථාවේ මොනවාගේ අත්දැකීමකට මූණ දුන්නද? සිත් වේදනාවල් කොහොම දැනෙන්න ඇද්ද? මරණ බය කොයි තරම් දැනෙන්න ඇද්ද? ඒ කාරණා පිණිතුනි අපි හිතන්න ඕනේ. හැබැයි ඇය මුහුදට දානවත් නව යාත්‍රා කිරීම ආරම්භ කරනවත් දෙකම එකපාර සිද්ධ වෙනවා. නැත්තම් ඇය නැවෙන් අයින් කළාට පස්සේ නැව ගමන් කරන්න පටන් ගත්තා. දැන් ප්‍රත්‍යක්ෂයි ඇය තමයි මෙතන හිටපු පෞකාර තැනැත්තිය කියලා. ඊට පස්සේ තවත් භික්ෂූන් වහන්සේලා හත් නමක් තවත් ප්‍රදේශයක ඉඳලා බුදුරජාණන් වහන්සේ දැකගන්න පාගමනින්ම වඩිනවා. ඒ වඩින භික්ෂූන් වහන්සේලා හැමදාම හවස් වෙනකොට ගමේ මගතොට අහල පහල තියෙන කොහේ හරි විහාරස්ථානයක් හොයාගන්නවා. රාත්‍රියට ඒ විහාරස්ථානය නතර වෙනවා. ඊට පස්සේ පව් උදව්දී පිඬු සිඟාගෙන ආයෙත් ගමන පිටත් වෙනවා. පහුවදත් හැන්දෑ වෙනකොට විහාරස්ථානයක් හොයාගන්නවා. පහුවදාට ආපහු ගමන් පිටත් වෙනවා. මෙහෙම එන ගමනේ එක දවසක් විහාරස්ථානයකට වැඩියහම උන්වහන්සේලාට වාසය කරන්න ලැබුණේ ගල් ගුහාවක්. මනාව සකසලා තියෙන අසුන් පනවපු සංඝයා නිතර පරිහරණය කරන ගල් ගුහාවක්. දවස තිස්සේම පයින්ම වැඩම කරලා කායික වෙහෙස බොහොමයි. කල් වේලාසනින් පැන් පහසු වෙලා උන්වහන්සේලා නින්දට වැටුණා. සැතපුණා. පහුවදා එළි වෙලා බලනකොට ගල්ලෙනට ඇතුල් වෙච්ච තැනක් හොයාගන්න බැරි තැනක්. හේතුව මේ ගල් කන්ද මුදුනේ තිබිච්ච විශාල ගලක් රාත්‍රියේ පෙරලිලා ඇවිල්ලා හරියටම මේ ගල් ගුහාවේ දොර ගාව නතර වෙලා. බාහිරින් කෙනෙකුට ඇතුළට යන්නත් බෑ, ඇතුළේ අයට එළියට එන්නත් බෑ. නමුත් උදේ මේක දැකපු විහාරස්ථානයේ අනික් භික්ෂුන් වහන්සේලා දායක පිරිස් කැඳවගෙන බොහෝම වෙහෙසුණා, මහන්සි වුණා මේ ගල අයින් කරන්න. බැරි වුණා පින්වතුනි. දන්න ක්‍රමවේද හැම එකක්ම යෙදවා. ඒ සියලු ක්‍රමවේදය නසාර්ථකයි. ගලා අයින් කරන්න බෑ. ඉතින් බැරිමනං මොකද කරන්නේ? වෙන කළ යුත්තක් නෑන. ඉතින් අත්හැරිය. දවස් හතක් ගෙවිල ගියා. කෙන හත්තනි දවසට උදා වුණා. බාහිර ඉන්න පිරිසට පුදුම සංවේගයක් තියෙන ඇයි දන්නව? ඇතුළේ ඉන්න අයට වතුරත් නෑ, කෑමත් නෑ. ඉන්න භික්ෂූන් වහන්සේ හත් නමක්. නමුත් ඉතින් කොච්චර සංවේගයක් ඉපදුනත් මොනව කරන්නද? හත්වෙනි දවස වෙනකොට අර ගල ඉබේම පල්ලෙහාට පෙරලිලා ගිහිල්ලා ප්‍රදේශයේ පිරිස වහාම ගල්ලෙනට ඇතුළුණා. හැමෝටම පුදුමයි. හැබැයි ලෙනේ හිටපු භික්ෂූන් වහන්සේ කවුරුවත් අපවත් වෙලා නැහැ. ක්ලාන්ත වෙලා, කෙසඟ වෙලා තැන් තැන්වල වැටිලා. මේ පිරිස පළතුරු යුෂ වර්ග, නොයෙක් කැඳ වර්ග, තවත් විවිධ පානීය ද්‍රව්‍ය උන්වහන්සේලාට වළඳන්න දීලා ටික 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 උන්වහන්සේලා නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කළා. දැන් ශරීරයේ ටිකක් හොඳයි. කායික ශක්තිය ටිකක් ලැබිලා උන්වහන්සේලා කල්පනා කළා, දැන් අපිට ගමන් ආරම්භ කරන්න පුළුවන් වෙයි. සංසාරේ මොන වගේ කර්මයක් කරගන්න ඇද්ද අපි හත් දෙනා මේ තරම් දුකකට භාජනය වෙන්නේ? අපි මේක බුදුරජාණන් වහන්සේගෙන් අහලා දැනගත යුතුම කාරණාවක්. දැන් ඒතකොට භික්ෂූන් වහන්සේලා කණ්ඩායම් තුනක් තම තමන් මූණ දීපු ජීවිත අත්දැකීම් ටික බුදුරජාණන් වහන්සේගෙන් විමසන්න හිතාගෙන ජේතවනාරාමයට එනකොට නගරයෙන් පිට වෙලා ජේතවනාරාමයට ගමන් කරන මාර්ගයේදී මේ භික්ෂූන් වහන්සේලා කණ්ඩායම් තුනම එකට මුණ ගැහුණා. තුන්ගොල්ලම තම තමන්ගේ අත්දැකීම් සාකච්ඡා කළා. ජේතවනාරාමයට වැඩම කරලා භාගිතුන් වහන්සේ වඩිනකන් දම්සභා මණ්ඩපේ සංඝයා වැඩ ඉන්නවා. මේ භික්ෂූන් වහන්සේලාත් සුපුරුදු විදිහටම වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ දම්සභාවට වැඩිය. රැස්වුණ පිරිසගෙන් ආගිය තොරතුරු කතා කළා. අර භික්ෂූන් වහන්සේලත් භාගිතුන් වහන්සේට වන්දනා කළා. ටික වෙලාවක් තොරතුරු සාකච්ඡා කරලා භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා, ස්වාමීනි, මෙච්චර කාලෙක ඉඳලා තමයි අපි මේ ගමනේ එන්නේ. ඒ අතරතුර මෙන්න මේ වාගේ අත්දැකීම් ටිකකට අපි මූණ දුන්නා කියලා. ස්වාමීනි, අපි කල්පනා කළා මේ හැම කාරණාවක්ම භාග්‍යතුන් වහන්සේට මතක් කරලා මේ සිදුවීම් ළඟ අතීත සම්බන්ධතා මොනවත් තියෙනවද කියලා අහගන්න. එහෙම සඳහන් කරලා අර පළවෙනි භික්ෂූන් වහන්සේලා කණ්ඩායම අර කපුටට වෙච්ච අපරාධය ගැන බුදුරජාණන් වහන්සේට මතක් කළා. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි, ඒ සිදුවීමත් එක්ක බැඳුන අතීත සම්බන්ධයක් තියෙනවා. මොකද අතීත කාරණාව සියලු දෙනා වහන්සේලාගේම ඉල්ලීමට අනුව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මහණෙනි, ඒ කපුටා පෙර භවයක ගොවියෙක්. එදා මනුස්ස ලෝකෙ හිටපු ගොවියෙක්. අද තිරිසන් අපායේ කපුටෙක්. මේ ගොවිය ගාව හිටියා විශාල වශයෙන් ගවයෝ. එයා කුෂුකර්මාන්ත ආදී කටයුතු කරනකොට එහි පහසුව සඳහා ගවයන් අරන් යනවා. ඉතින් මේ ගොවිය ගාව ඉන්නවා ඉතාම කම්මැලි ගවයෙක්. කොයි තරම් වැඩට අරන් යන්න උත්සාහ කළත්, වැඩ පොළොවට යෙදෙන්න ගියත් මග තොටේ පවා කීප පොලක හරි වැටිලා නිදියන්නමයි හදන්නේ. ඒ නිසා මේ සතා අරන් යනවා කියන එක මහ පුදුම කරදරයක්. දවසත් ගොවියටත් හොඳටම කේන්ති ගියා. දැන් ආයෙත් මේ සතා වැටිලා නිදි. අසල තිබුණ කුඹුරක තිබුණ පිදුරු ගොඩක් ගොවිය ගිහිල්ලා එකෙන් ඇති තරම් පිදුරු ගෙනාවා. නිදාගෙන ඉන්න ගවයාගේ ඇඟ උඩ පිදුරු ටික ඔක්කොම දැම්මා. ඔබට නිදාගන්නමනේ ඕනේ, එහෙනම් අදින් පස්සේ හොඳින්ම නිදාගනින් කියලා ගිනි තිබ්බා. ගවයා පිලිස්සලා මැරුණා. මහණෙනි, ආන් ඒ ගවයා පුලුස්සලා මරාපු පාපේ නිසා මොහු දීර්ඝ කාලයක් නිරේ ඉපදිලා නිරාදුක් වින්දා. අතරක්, හිඩැසක්, විවේකයක්, සහනයක්, සුවයක් නැති ගෝර කටුක භයානක දුක්වලින් පිරිච්ච මේ නිරේ අති දීර්ඝ කාලයක් දුක් විඳලා අවශේෂ කර්මයේ ප්‍රතිඵල හැටියට නැවත ඔහු තිරිසන් අපායේ ඉපදුනා. ආන් එහෙම ඉපදිච්ච තවත් නොයෙක් ආත්මවල මේ විදිහට ගින්දරෙන් පිච්චිලා මැරෙනවා. මේ ජීවිතේ කපුට වුණා වගේ පෙරත් ජීවිත කීපයක නොයෙක් නොයෙක් ආත්මවල ඉපදිලා පිලිස්සිලාම තමයි මැරුණේ කියලා. එළඟ අර ගොනාට කරපු අපරාධය. දෙවැනි කාරණාවත් භාග්‍යතුන් වහන්සේ විස්තර කළා. මහණෙනි, එදා නැවෙන් බැහැරට දාපු කාන්තාව පෙර භවයකත් කාන්තාවක් හැටියට ඉපදිලා ඉන්න කාලේ සතෙක් වතුරේ ගිල්වලා මරණ කර්මයක් කරගත්තා. මොකක්ද ඒ සිද්ධිය? මේ කාන්තාව තමන්ගේ ගෙදර හුරතලේට හැදුවා බලු පෙටියෙක්. ඉතින් බලු පැටව් වගේ අය මිනිසුන්ට බොහෝම ලෙංගතු වෙන සතෙක්නේ. ඉතින් මේ කාන්තාව කෑම බීම දෙනවා, නිතර අතපත ගානවා. ඉතින් ඔහුටත් කාන්තාවත් බොහොම ලෙංගතුයි, බලු පැටියත් ඇයට ඒ තරම්ම ලෙංගතුයි. නිවසෙන් එළියට බැහැලා ඇය කොහේ හරි යනවද මේ බලු පැටියත් පිටිපස්සේ. සෑම දවසකම මේක ඕනම කෙනෙකුට දකින්න තියෙන සිදුවීමක්. ඇය යම් තැනකද බලු පැටිය ඇය ළඟ. මෙන්න මේක නිසා ප්‍රදේශයේ පිරිස සමච්චලයටත් එක්ක ඇයට බලු වැද්දි කියලා නමක් හැදුවා. ආන්ගේ නමට මේ කාන්තාව පුදුම විදිහට අකමැති. ඉතින් තමන් කොච්චර අකමැති වුණත් මේ බල්ලා පිටිපස්සෙන් එන එක ඉවරයිකුත් නෑ, මිනිස්සු අර නම කියන එකේ ඉවරයිකුත් නෑ. ඒ දවසක් කල්පනා කළා, මේ බල්ලා හැමදාම මගේ පස්සෙන් එනවා, මට ලැජ්ජ වෙන්න තමයි සිද්ධ වෙන්නේ. ලින්ද හොඳ වැඩක් කරමුකෝ කියලා දවසක් ලින්ද ගාවට ගිහිල්ලා දිග කඹයක් අරගෙන ඒ කඹේ කෙරවලේ වැලි කලයක් බැඳලා අර බලු පෙටියට අඬ ගැහුවා. ඔහුත් බොහොම සෙනෙහසින් දුවගෙන ආවා. ඇඟපත අත ගාලා අර කඹේ බෙල්ලට දාලා කඹේ අනික් කොන බල්ලගේ බෙල්ලි බැඳා. වතුර බාන පණිට්ටුවක් අපි ලිඳට දානවා වගේ ඇය අනිත් පැත්තෙන් කලගෙඩිය ඔසවලා ලිඳට දාලා හෙමින් හෙමින් කලගෙඩිය ලිඳ ඇතුළට බෑවා. තරමක් දුරට යනකොට කඹේ ඉවර වුණා. කඹේ දිග ඉවරයි. එයත් හැරියා. කලගෙඩියේ බරට ගොඩබිමේ හිටපු බලු පැටියත් ඇදගෙනම කලි ලිඳට වැටුණා. ඒ බලු පැටියා වතුරේ ගිලිලා මැරිලා ගියා. ආන්ගේ කර්මය නිසා මොහු නිරේ ඉපදිලා අති දීර්ඝ කාලයක් නිරාදුක් විඳලා ඒ අවශේෂ විපාකයේ විඳින්ද නැවත මේ ලෝකේ නොඑක් තැන්වල ඉපදිලා මේ විදිහටම ජලයේ ගිල්වලා මරලා දානවා. එක්ක ස්වභාවයෙන්ම තමන් ගිලෙනවා. එහෙම නැත්නම් කවුරු හරි විසින් බලෙන් ගිල්ලවනවා. මහණෙනි, තමා කරගත්ත කර්මය තමා පසුපසම එනවා, අත්හරින්නෙම නෑ. මේ ජීවිතයේ ලබාගත්ත තරාතිරම කොයි වගේද? කර්මයට විපාක දෙන්න පුද්ගලයන්ගේ තරාතිරම බලපාන්නේ නෑ. ඒ කර්ම විපාකය ඇයටත් මේ ජීවිතෙත් විඳින්න සිද්ධ වුණා. තුන්වෙනි භික්ෂූන් වහන්සේලා පිරිස බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, අපිත් භාග්‍යතුන් වහන්සේ දැක වැඳ පුදා ගන්න එන ගමනි එක විහාරස්ථානයක ගල්ලෙනක අපි නැතර වුණා. ස්වාමීනි, අපි සියලු දෙනාම කල් වේලාසෙනින් නින්දට වැටුණා. නමුත් අපි අවදි වෙලා බලනකොට අපි ගුහාවට ඇතුල් වෙච්ච ගුහාවේ එකම දොරටුව ළඟ විශාල කළු ගලක් ඇවිල්ලා හිර වෙලා. අපි හත් දෙනාම එකතු වෙලා ඇතුලේ ඉඳගෙන තල්ලු කරලා ගල ඉවත් කරන්න උත්සාහ කළත් අපේ උත්සාහය අසාර්ථකයි. එළි වුණාට පස්සේ විහාරස්ථානයේ අනිකුත් භික්ෂූන් වහන්සේලා, ගමේ දායක පිරිස් විශාල වශයෙන් රැස් වෙලා මේ ගල ඉවත් කරන්න හදලා තිබුණා. නමුත් ස්වාමීනි, ඔවුන් කොයි තරම් වෑයම් කළත් ඔවුන්ට ගල ඉවත් කරගන්න බැරුව ගියා. අන්තිමට ඔවුන්ට කළ හැකි දෙයක් නැතුව ගියා. ඔවුන් ඒ ප්‍රයත්නය අත්හැරලා දැම්මා. ස්වාමීනි, දවස් හතක් මේ ගුහාව ඇතුලේ කෑම වතුර නැතුව අපි දුක් විඳා. මරණයට නම් පත් වුණේ නෑ. නමුත් මරණයට පත් වුණා නම් හොඳයි කියන තරමටම අපි දුක් විඳා. දවස් හතක් ගත වෙනකොට අර දොර ළඟ නතර වෙලා තිබිච්ච ගල ඉබේම පල්ලෙහැට පෙරලිලා ගිහිල්ලා. ස්වාමීනි, දවස් හතක් සාපිපාසාවෙන් අපිව හිර කරලා තියන්නේ සංසාරේ අපි විසින් කරපු කිසියම් කර්මයක් තියෙනවද කියලා ඇහුවා. ආන් ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ පින්වතුනි දේශනා කරනවා, මහණෙනි, ඒ පිරිස නැත්නම් ඔබලා මේ සංසාරේ හුඟක් ඈත භවයක ගොපල්ලු, එහෙම ආත්මයක් තිබුණා. ගවයන් බලා ගන්න ආත්මය. ඔබලා හත් දෙනාම එදත් එකටම මේ ගවයන්ට කෑම සැපයීම ආදිය කළා. එක දවසක් ගවයෝ ටිකක් දක්කගෙන ආපහු ගෙදර යන්න එන ගමන් ඔවුන් දැක්කා පළගොයෙක් ඉන්නවා. මේ පිරිස පළගොයා අල්ලගන්න හිතාගෙන එලවගෙන එලවගෙන ගියා. තලගොයත් දුවගෙන දුවගෙන ගිහිල්ලා අසල තිබිච්ච හුඹහකට රිංග ගත්තා. මේ වෙලාවේ හුඹහෙන් තලගොයා එළියට ගන්න තරම් කාලයක් නෙමෙයි. මොකද රෑ බෝ වේගෙන එන වෙලාව. ගවයෝ ටික ආපහු අරන් යන ගමන්නේ ගස්වල කොළාතු කඩලා අර හුඹහේ තිබිච්ච සිදුරු ටික ඔක්කොම වැහුවා. හෙට ඇවිල්ලා තලගොයා එළියට ගමු කියන කාරණාවත් එක්ක. නමුත් මේ පිරිස මේ ප්‍රදේශයේ අද ගවයන්ට කෑම දුන්නහම නැවත ගවයෝ අරන් මේ පළාතට එන්නේ නැහැ. හේතුව තමයි ආවා කියලා කෑමට දෙයක් නැහැ. එනිසා වෙනත් පැත්තකට තමයි යන්නේ. නැවත චක්‍රේ වගේ දවසින් දවස දවසින් දවස මෙහෙම ඇවිල්ලා මුලින්ම දන් දුන්න තැනට එන්නේ දවස් 7කට පස්සේ. එතකොට ඒ ප්‍රදේශයේ ආපහු සැරය තනකොළ වැවිලා. ආහාර හොඳට තියෙන නිසා එහෙම තමයි මේ චක්‍රයේ එමුම් ගත කරන්නේ. ආන් එදාග තලගයා හුඹහට දාලා හුමස් නල වහල ඔවුන් ගියේ පහුවදා එන්නේ. නමුත් ඒක අමතක වුණා. නැවත ඔවුන් මේ තමන් කරපු දේ දැක්කේ දවස් 7කට පස්සේ. වහාම දුවගෙන ගිහිල්ලා අර කොලාතු ටික අයින් කරලා තලගයා ඉන්නවද කියලා විපරම් කරනකොට හුමස් නලයේ ඇතුලේ ඉඳලා හෙමින් 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 මේ සතා එළියට එනවා. ඇඟක් මසක් නැහැ. හම විතරක් ඉතුරු වෙලා ඇටකොඩු පෑදිලා. නමුත් සාපිපාසාව දරාගන්න බෑ මේ සතාට. ඔහු බයෙන් බයෙන් හෙමින් හෙමින් කැලෑව පැත්තට ඇදුනා. මහණෙනි, එදා ඔබලා තීරණය කළා මේ තලගයා මරන්නේ නැහැ කියලා. හේතුව තලගයා මැරුවට වැඩක් නැහැ. තලගයාගේ ගණ්ඩ මාංශයක් නැහැ. හැමෝම කතා වෙලා තලගයා නිදහස් කළා. මහණෙනි, ඔබලා ඒ සතා මැරුවේ නැහෙනි. ආන් ඒ නිසා මේ කර්මයේ හින්දා නුඹලට නිරයේ දුක් විඳින්න අවස්ථාවක් උනේ නැහැ. මේ කර්මය නිසා නිරයේ ගිහිල්ලා දුක් නොවින්දට නොඑක් වර මනුස්ස ජීවිතයේ නොඑක් අවස්ථාවන් වල වෙනත් ජීවිතවල ඉපදිලා මෙන්න මෙහෙම දවස් 7ක් යනකම් සාපිපාසාවෙන් පීඩා වින්දා. ඔබලාම කරගත්ත දේ ඔබලාටම විපාක දෙන හැටි. ඒ අවශේෂ කර්මය තවත් ගෙවපු එක අවස්ථාවක් ඔය ආපු ගමනේ මුණ දුන් අත්දැකීම කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. ඉතින් සියලු දෙනාම ධර්ම කාරණාව අවබෝධ කරගත්තා. ධර්ම කාරණාව වටහා ගත්තා. ධර්ම කාරණාව සම්බන්ධයෙන් ප්‍රීතියෙන් ප්‍රීතියටපත් වුණා. සමහර අය ධර්ම අවබෝධය ලැබුවා. මේ ආදි වශයෙන් මේ කාරණා තුනේම අතීත සිදුවීම් ටික භාග්‍යතුන් වහන්සේ විස්තර කරලා දුන්නා. දැන් එතකොට පිළිතුරු අපි කල්පනා කරන්න ඕනේ. සංසාරේ තමන් කරගත්ත අකුසල කර්ම තමන්ම හොයාගෙන එනවා කියන කාරණාවට හොඳ උදාහරණ ටිකක්. දැන් කල්පනා කරන්න ගාථා රත්නයේ සඳහන් කළා යමෙක් යම් වරදක් සිදු කරගත්තා නම් ඒ කර්ම විපාකය ඔහු අත් නොහැරම එනවා කියලා. එතකොට කපුට අර ගවයා පුළුස්සපු නිසා නොඑක් ආත්මවල මෙහෙම දුක් විඳා. අර මුහුදට දාපු කාන්තාවත් එහෙමයි. එතකොට කපුට ගැන කතාවේදී මේ ගාථාවේ සඳහන් කරන විදිහට අහසේ හිටියත් කර්ම කරපු කෙනාට ඒ කර්ම වලින් ගැලවීමක් නැහැ කියන කාරණාව ඔප්පු කළා. සාගරේ කොහේ හරි හිටියොත් කර්ම වලින් බේරෙන්න හිතාගෙන සාගරේ මැද්දේ ඉන්නවා. කර්ම වලින් බේරෙන්න විදිහක් නැහැ එහෙම වුණා කියලා. ආන් ඒ නිසා සාගරේ හිටියත් බේරෙන්න බෑ කියන බව ඔප්පු කරමින් මේ තරම් ආරක්ෂාව සහිත ඊටාම උසස් පෙළපතක පැවතිලා ඉන්න නැවේම ප්‍රධාන ඉංජිනේරු වගේ බිරිඳ වෙලා ඇය හිටියත් ඇගේ කර්මය ඇය කරා ඇවිල්ලයි තියෙන්නේ. ඇය නිවන් නැවෙන් ඉවත් කරන තුරු නැව ගමන් කළේ නෑ. සාගරේ හිටියත් බේරුමක් නෑ. ඊළඟ කාරණාව අර භික්ෂුන් වහන්සේලා හත්දම් හත් නමගේ අත්දැකීම. එතකොට මේ කාරණාවලින් පේනවා ගිරි ගුහාවක හිටියත් සාගරේ හිටියත් අහසේ හිටියත් කර්මයෙන් බේරෙන්න තැනක් නැහැ. එතකොට ඔබ හිතන්නේ දැන් ඔබේ ජීවිතය තුළ එහෙම කර්ම ඔබත් රැස් කරනවද රැස් කළාද කියලා. අපිට මෙතනින් ගන්න තියෙන්නේ විශාල පණිවිඩය ඒකනේ. එහෙමනම් තමන් කර්ම රැස් නොකරන්න උත්සාහ කරන්න ඕනේ. මේ කාරණාවේදී අපි කර්මයට හොඳ ආකාරවම බය වෙන්න ඕනේ. නිරේ ඉපදුනා කියලා කියවත් ඒ ඉවරයක් නෑ. නිරා දුකම වින්දනය කළත් ඉවරයක් නම් නෑ. නිරෙන් නිදහස් වෙලා තවත් ආත්මවල ඉපදිච්චහම තමන් යමෙකුට යම් අපරාධයක් යම් විදිහකින් කළාද ඒ විදිහටම තමන්ට තව අවුරුදු කීයක් ඒ දුක විඳින්න සිද්ධ වෙයිද දන්නේ නෑ. අවස්ථා කීයක් විඳවන්න වෙයිද කියලා දන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට කර්මය කර්මඵලයේ විශ්වාස කරගෙන අකුසලයෙන් ඈත් වෙලා කුසලයේ සමාදන් වෙලා ජීවත් විය යුතුයි කියන කාරණාව සියලු දෙනාටම ප්‍රත්‍යක්ෂ කරන වටිනා ධර්මවාදයක්. ඔබත් හිතලා බලන්න මගේ ජීවිතෙත් මේ වාගේ වැරදි සිද්ධ වෙලා තියෙනවද? අපේ ජීවිතයක වෙන වැරදි ගැන කතා කරාම පොඩි ප්‍රමාණයක් නෙමෙයිනේ. නමුත් මෙතන මේ කතා කරන්නේ මේ භික්ෂු කණ්ඩායම් තුන ඒ ඒ කාලවල සිද්ධ කරගත් අකුසල ධර්මයන් ඔවුන්ට විපාක දීපු එක අවස්ථාවක් ගැන විතරයි. නමුත් ආත්ම සිය දහස් ගණන් මේ එකම කර්මයේ විපාක දෙන්න පුළුවන් මේ විදිහට. ඔබත් මමත් මේ සංසාර ගමනේ එවන් අත්දැකීම් කොච්චරකට නම් මුණ දීලා ඇද්ද? කපලා මරලා ඇති. පොරෝවලින් වගේ කොටලා මරලා ඇති. ගිනිබත් කරලා මරලා ඇති. වසපෝල මරලා ඇති. වෙඩි තියලා මරලා ඇති. මේ වගේ නොයෙක් නොයෙක් පාඩන පීඩන මේ ජීවිතේ ඉවසලා තියෙනවා. පෙර ජීවිතවලත් ඉවසුවා. මේ ජීවිතෙත් එවන් අත්දැකීම් වලට මූණ දුන්නා. තව ඉදිරියටත් මා විසින්ම රැස් කරගත්ත කරුම මටම විපාක දෙන්න බලාගෙන ඉන්නවා. ඒකනේ මුලින් සඳහන් කළේ යමෙක් කරගත්ත කර්මය ඔහුට මිස තව වෙන කෙනෙකුට නම් විපාක දෙන්නේ නැහැ කවදාවත්. ආන් ඒක නිසා අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට වදාලා මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම කරුණාව, මෛත්‍රිය, දයාව පදනම් කරගෙන ජීවත් වෙනවා නම් ලෝකෙට කොයිතරම් යහපතක්ද? එහෙම නැත්නම් පෞද්ගලිකව තමන් තමන්ට ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා නම් සතර අපායෙන් ඈත් වෙන්න කැමති නම් ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයෙන්ම තමයි යන්න වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළා මේ ලෝකේ හැම කෙනෙක්ම මේ පංච සීලයේ මත පිහිටන්න ඕනේ. පංසිල් උල්ලංඝනය කර කර කෙනෙකුට කවදාවත් සුවදායක අනාගතයක් නැහැ. සුවදායක අනාගතයක් නැහැ. හිතලා බලන්නකෝ. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර, මුසාවාද, සුරාපාන මේ සිල්පද පහ දිවි හිමියෙන් රකින්න කියලා තමයි දේශනා කරලා තියෙන්නේ. මොකද යම් ආකාරයකින් යම් කෙනෙක් සතෙක් මැරුවද, හොරකමක් කරාද, වැරදි කාම සේවනයකට ගියාද මේ සිල්පද පහෙන් කුමක් උල්ලංඝනය කළත් අනිවාර්යෙන් අපිට දඬුවම් කරනවා. මේ මනුස්ස ලෝකය කියලා කියන්නේ ඔබේ මගේ තාවකාලික නවාතැන්පොළ. අක්මුල් නැති සසරේ නිමක් නැති ගමනක ඇවිදින අපි ගමන් විඩාව නිසා මදක් වෙහෙස ගන්න නතර වෙච්ච තැනක් වගේ තමයි මේ මනුස්ස ලෝකේ. මෙහි ඉපදුනාට පස්සේ ඔබට සත්පුරුෂයෝ මුණ ගැහිලා පෙර කරපු අකුසලයන්ට පිටුපාල කුසල්ම ජීවිතේ දියුණු කරගෙන සුගතියෙන් සුගතියට ගිහිල්ලා අමා මහ නිවනින් සැනසෙන්න භාග්‍ය තියනවා භාග්‍යතුන් වහන්සේට කී කරුණා. එහෙම නැත්තම් බුද්ධ වචනයට කී කරු නැතුව නොඑක වැරදි වැඩ යමෙක් කරනවා නම් ඒ විපාකය ඔහුට නැවත විඳින්න වෙනවා. ප්‍රාණඝාතී විපාක වෙනම, හොරකම් කිරීමේ විපාක වෙනම, වැරදි කාම සේවනයේ දරුණු විපාක වෙනම, බොරු කීමේ සුරාපානයේ විපාක වෙනම. ආගේ නිසා දේශනා කළා හැකි තරම් කරුම රැස් කරන එක අඩු කරන්න. උතුම් වූ පංචශීලයේ මත තමන්ගේ ජීවිතය පෝෂණය කරන්න. පන්සිල් මත පෝෂණය කරනවා නම් රැස් වෙන කරුම විශාල ප්‍රමාණයක් අවම වෙනවා. නමුත් අපේ පින්නතුන් මතක තියා ගන්නත් ඕනේ, යම් කෙනෙක් පන්සිල් ආරක්ෂා කරනවාද ඔහු මහා සත්පුරුෂයෙක්. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ සිල්පද සමාදන් වෙලා ඉන්න අය යම් දවසක ඒ සිල්පද උල්ලංඝනය කරනවා නම් ඒ උල්ලංඝනය කරන ආකාරය කොහොමද, ඒ විදිහටම හරියට ඡායාව වගේ කර්මයත් එකම විදිහට අපිව හොයාගෙන එනවා. මහණෙනි, උතුම් වූ තිසරණයට ගිහිල්ලා මනාව පන්සිල් ආරක්ෂා කරගෙන විශ්ව න්‍යාය ධර්මයට එකඟ වෙලා ජීවත් වෙන්න මේ ලෝකේ කියලා. එතකොට මම සඳහන් කළා අක්මුල් නැති සසරේ මේ තවත් එක නවාතැනක් විතරයි කියලා. එතකොට තව තව ආත්මවල උපදින්න අවස්ථාව සිද්ධ වෙනවා, ලැබෙනවා. එතකොට මරණයෙන් පස්සේ නැවත මම උපදින බවත් හොඳාකාරවම දන්නවා. මරණයෙන් පස්සේ ඉපදෙන බවත් දන්නවනම් මෙලව කරපු කර්මවලට අනුව ඉපදුන කෙනා කර්මවලට විපාක විඳිය යුතු බවත් දන්නවනම් ඇයි අපි තාම කර්ම රැස් කරන්නේ? මම මතක් කළා මේ මිහිතලේ අපි තාවකාලික පජින්චිකරුවන් විතරයි කියලා. මේ ලෝක න්‍යාය ධර්මය තුල ක්‍රියාත්මක වෙන නීති පද්ධතියක් තියෙනවා. ආන් ඒ නීති පද්ධතිය යම් පමණක්ද හැම කෙනෙක්ම ඒ නීතියට එකඟ වෙන්න එපෙයි පින්නතුනි. දැන් හිතන්නකෝ, අපිට වෙනත් ආයතනයකට ගියහම අපිට ඒ ආයතනයේ තියෙන නීති රීති ටික වෙනස් කරන්න පුළුවන්කමක් නැහෙනේ. ඒක වෙනස් කරන්න ගියොත් එතන මහ ලොකු ගැටලුවක් ඇති වෙනවා. ඒ නිසා යම්සේ සම්පාදනය කරපු නීති රීති සමුදායක් තියෙනවා නම් අපි ඒකට ගරු කරනවා මිසක් ඒක වෙනස් කරන්න යන්න හොඳ නැහැ. එතකොට එහෙමනම් ඒ වගේ තමයි මේ ලෝකය තුල එහෙම නීති රීති පද්ධතියක් ක්‍රියාත්මකයි. ඒ තමයි ප්‍රාණඝාතයෙන් වළකින්න, අදත්තාදානයෙන් වළකින්න, කාමමිත්‍යාචාරයෙන් වළකින්න, මුසාවාදයෙන් වළකින්න, සුරාපානයෙන් වළකින්න. යමෙක් මේ ටික කරනවා නම් මේ ස්වභාවය තුල ඔවුන්ට කිසි කැමැත්තක් නැහැ. ස්වභාව ධර්මයෙන් කිසිම කැමැත්තක් නැහැ. එහෙමනම් ඔවුන් යම් දවසක මරණයට පත් වෙනවද? ඔවුන් විසින් කරගත්ත කර්මයම ඔවුන් සුදුසු තැනකට අරගෙන යනවා. ඔවුන්ම කරගත්ත කර්මය විඳවිය යුතු සුදුසු තැනකට ඔවුන් විසින්ම අරන් යනවා. ආන් ඒ කර්මය එතන ඉඳලා දිගින් දිගට සංසාරේ බොහෝ කාලයක් විපාක දෙනවා. නිරයවල් වල දුක් දීලා තමයි තිරිසං ප්‍රේත අසුර කියන තැන් වලට ඇවිල්ලා කර්ම ගෙවන්න ලෑස්ති වෙන්නේ. ආන් ඒ නිසා తాවකාලිකව මේ ලෝකෙට ආපු අපි කවදා මෙහෙන් පිට වෙයිද කියන කාරණාව අපි දන්නේ නැහැ පින්නතුනි. නමුත් ඒ යන දවස එනකන් වහ වහ තුනුරුවන්ට කීකරු වෙලා සිල්ගුණ ආරක්ෂා කරගෙන කටයුතු කරන්නයි තියෙන්නේ. යන්න වෙන්නේ කවදද? යන්න වෙන්නේ කොහාටද? ඒ මොකවත් අපිට වැඩක් නැහැ. තුනුරුවන්ගේ ආශිර්වාද ඇතුව භාගිතුන් වහන්සේ කීකරු වෙලා වැඩ කළා නම් ඔවුන් කවදාවත් අයහපතට එන්නේ නැහැ. යහපතේම යෙදෙනවා. උතුම් පන්සිල් ආරක්ෂා කරගෙන එදිනෙදා ජීවිතවල නොයෙක් කර්ම අපි රැස් කරනවා ධර්මයේ සරණ ජීවිතයට ළඟා කරගෙන නැති නිසා. මැස්සෝ මදුරු මරණව, දඩේමේ ගිහිල්ලා නොයෙක් සත්තු මරණව, දැල් දාලා තවත් සත්තු මරණව, මේ වගේ නොයෙක් නොයෙක් ආත්මවල කරගෙන ආපු අකුසල කර්මයන් ඒ ඒ ජීවිතවල විඳින්න සිද්ධ වෙනවා. ආන් ඒක නිසා තාවකාලික ජීවිතයකට මෙහෙ ආපු අපි මෙහි තියෙන නීති රීති පද්ධති වෙනස් කරන්න කෙටුම්පත් හදනවට වඩා ඒ නීති පද්ධතිය ගරු කරලා ඒ නීතියට අනුකූලව ජීවිතය ගොඩනගාගෙන මෙලවින් සමුගන්න දවසට තුනුරුවන්ට කීකරු වෙලා භාගිතුන් වහන්සේ දේශනා කරපු ආකාරයෙන් වටිනා ශ්‍රේෂ්ඨ ජීවිතයක් මම ගත කළා කියන අභිමානයේ ඇතුව අකුසලේ නිසා දෑසාගින් වැහෙන කඳුළු බිලි වලින් යුක්තව සදහටම දෑස පියාගන්නවට වඩා කොච්චර වටිනවද? මරණයට පත් වුණාට පස්සේ ඒකාන්තයෙන් මීට වඩා හොඳ තැනක උපදිනවා කියන කාරණාව දැනගෙන සුළු කැප කිරීමක් කරලා මේ සිල් ආරක්ෂා කරගන්න වටින්නේ නැද්ද? සුළු කැප කිරීමක් කියලා කියවි පන්සිල් ආරක්ෂා කරන්න ඒ තරම් මහ දුකක් තියෙනවද? අපහසුවක් තියෙනවද? මේක කරන්න බැරි නම් පින්නතුනි බුදුරජාණන් වහන්සේ කවදාවත් අපට දේශනා කරන්නේ නැහනේ. එක තැනක වාගිතුන් වහන්සේ පැහැදිලි කරනවා, මහණෙනි මම බැරි දේවල් කියන්නේ නැහැ කියලා. පුළුවන් දේවල් තමයි කියලා තියෙන්නේ. ආන් ඒ නිසා හැම වෙලාවෙම සුළු සැපය අත්හැරලා මහත් වූ සැපයක් වෙනුවෙන් කැට ඕනෑම කෙනෙක් යෙදෙනවා නම් කැප වෙනවා නම් ඔවුන් හැමෝම තමන්ගේ ජීවිත ජයගත් අය බවට පත්.